මීළඟට ගරු රෝහිණ කවිරත්න මන්ත්‍රතුම ඔබතුමියට විනාඩි හතක කාලයක්ත්තියනවා.
හතයි. ස්තුති මුලස්වනය ගරු මන්ත්‍රතුමනි. 1980 අංක 47 දරණ පාරිසරික පනතේ සංශෝධන යටතේ අද කතා කරනවා. ඇතටම මම ඒ ගැන සතුටු වෙනවා කතා කරන්න ලැබීම සම්බන්ධයෙන්. විශේෂයෙන් මේකෙදී මම පෙන්වා දෙන්න ඕනේ මේකේ අඩුපාඩු එවගේම නොසැලකිලිමත්කම් තියනවා වගේම කතා කරන්න ඕනේ හොඳ දේකුත් තියෙනවා. අපි ඒ හැමදේම ගැන කතා කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒකෙදී විශේෂයෙන්ම මේ පරිසර දූෂණය සම්බන්ධයෙන් නිෂ්පාදකයාගේ යම්කිසි දායකත්වයක් තියෙනවා නම් ඒ පිළිබඳව ඒ නිෂ්පාදකයාට වගකීම පැවරීම සහ ඒ සඳහා දඩ ගැසීම හෝ නීතිය ක්‍රියාත්මක කිරීම කියන කොටස මම හිතනවා මේකෙදී ඉතා හොඳ දෙයක් කියලා. හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා ගරු ඇමතිතුමනි. මේක නියාමනය කරන්නේ කොතනද කියන එක මේක තුළ හොයාගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා මම හිතනවා දැන් මෙතෙක් කාලයක් මේවා නියාමනය කරපු ආයතන තියෙනවා. එහෙමනම් මේ ආයතන උදාහරණයක් ගත්තොත් පළාත් පාලන ආයතන දැන් ওই පරිසරය සම්බන්ධයෙන් නියාමනය සිද්ධ වෙච්ච තැන් මධ්‍යම පරිසර අධිකාරිය වගේ තැන් මේ අය මේවා අයින් වෙනවාද එහෙම නැත්නම් මේවා නියාමනය වෙන්නේ කොහොමද කවුද කියන එක පිළිබඳව දැනුවත් වෙනවා නම් හොඳයි කියන එක මම යෝජනා කරන්න ඕනි. ඒ වගේම මම යෝජනාවක් ලෙස කරන්න කැමති මේ වෙනකොට අපේ රට බොහොම ජෛව විවිධත්වයක් තියෙන රටක්. මේක ඇතුලේ ජාන මංකොල්ලයේ ඉතාමත් දරුණු ආකාරයෙන් සිද්ධ වෙනවා. දැන් අපේ මධ්‍යම කඳුකරයටම ආවේනික වෙච්ච බිනර මල ගත්තොත් බොහොම ලස්සන දම්පාට පෙති හතරක මලක්. ඒකේ අයිතිය අද අපිට නැහැ. කරවිලවලට පේටන්ට් බලපත්‍රය වෙන රටවල් අරන් තියෙනවා. වෙනිවැල් ගැටවලට එතනට කොතල හිඹුටු ටිකට මේ ආදි වශයෙන් ගත්තහම ජාන මංකොල්ලයක් සිද්ධ වෙනවා. ඒවට පේටන්ට් බලපත්‍ර ගන්නවා. එහෙමනම් මම යෝජනා කරනවා මේ පේටන්ට් බලපත්‍ර අරගෙන ඉන් උපයන ආදායම ආදායමෙන් යම් කොටසක් හෝ රජයට ගන්න ක්‍රමවේදයක්ත් මේ පරිසර නීති ඇතුළට සකස් කරන්න කියන එක මම මේ වෙලාවේදී යෝජනාවක් හැටියට කරන්න කැමතියි. ඒ වගේම මම දැක්ක පත්තරේට එක ආටිකල් එකක් ලියලා තියෙනවා ජගත් කනහර ආරච්චි මාධ්‍යවේදියා. එතුමා යෝජනා කරනවා දිස්ත්‍රික්ක පළාත් පාලන සීමා බල ප්‍රදේශ මූලික කරගෙන පරිසර සංවේදී කලාප ඇති කරන්න කියලා. විශේෂයෙන්ම ශබ්ද දූෂණය, ඊළඟට කසල දූෂණය, වායු දූෂණය, ජල දූෂණය මේ වගේ තොර කලාපයන් ඇති කරන්න කියන එක එතුමාගේ යෝජනාවක් තිබුණා. මම හිතනවා ඒක ඉතාමත් හොඳ යෝජනාවක්. අපි දකිනවා බොහෝ රටවල්වල වාහනවල නලා හඬක් ඇහෙන්නේ නැහැ. නමුත් අපේ රටේ ගත්තහම අපි දකිනවා නගර සීමාවන් වලට දැන් පිටකොටුව ගත්තත් බොහෝ ප්‍රදේශ අර ගත්තහම අපිට දකිනවා මේ වාහන නලා හඬ නිසා. හැබැයි අපි දකිනවා නීතියක් ගෙනව දැන් උසාවිය ළඟ තහනම් කිව්වහම ඒක ඒගොල්ලන් ඒක පාවිච්චි කරන්නේ නැහැ. පාසල ළඟ එපා කිව්වහම පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා ඒ විදිහේ සංවේදී පරිසර සංවේදී කලාප ඇති කරන්න කියලා. ඊළඟට මම පෙන්වා දෙන්න ඕනේ මේ වෙනකොට කුඩුම්බාගල තපෝවන අභය භූමිය හෙක්ටයාර 6533ක් කින් සමන්විතයි. 2006 දෙවැනි මාසයේ 20 වෙනිදා අංක 1433 ඇලිරක් 3 ඇලිරක් 79 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්න මේ ගැසට් අංකයෙන් ගැසට් කරලා තිබුණා. නමුත් ඒක මේ වෙනකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගැසට් කිරීමකින් තොරව අයින් කරලා තියෙනවයි කියන එක දැනගන්නට ලැබිලා තියෙනවා. දැන් අපි දන්නවා වනජීවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නීති තදයි. එතකොට මේක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගත්තේ මොන පදනමෙන්ද මොකද්ද ඒකේ කරන්න හදන්නේ? අපි දකිනවා එහෙම ගත්තහම නීති ඉහිල් වුණහම වෙනත් ව්‍යාපාරිකයන්ට මේවා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් නොයෙකුත් අක්‍රමිකතා මේවා තුළ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මෙය සිද්ධ වුණේ කුමන කාරණාවක් මූලික කරගෙනද කියන එක අපි මේ සභාවට දැනුම් දෙන්න කියන එක මම මේ වෙලාවේ යෝජනා කරන්න කැමතියි. ඒ වගේම කොච්චර නීති තිබුණත් කොච්චර මේවා සංවේදී කලාප කියලා තිබුණත් අපි දකිනවා මේ පරිසර නීති විනාශ කරමින් වනහානි සිද්ධ කරනවා. දැන් මේ වෙනකොට මාතලේ අක්කර 600ක භූමියක් ඒක පල්ලේ පොළහා යටවත්ත කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලට මායිම් වෙලා තියෙන ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි. අක්කර 600ක් හිල්ටන් වත්ත කියන කොටස එලිපෙහෙලි කරනවා. ඒක අතිශය පරිසර සංවේදී භූමියක්. මේක ජලපෝෂක ප්‍රදේශයක්. එතකොට මෙවැනි භූමි මොන ආකාරයෙන්ද මොන නීතියෙන් නිදහස හම්බෙලාද මේවා මේ එලිපෙහෙලි කරන්නේ කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. මේකට කාගෙවත් උදව්වක් තියෙනවද කියන එක. මොකද මහ ජනතාව ගිහිලා තමයි මේක නවත්තන්නට කටයුතු කරේ. ඒ නිසා මම ගරු ඇමතිතුමාගෙන් මේ ගැන හොයලා බලන්න
කියලා. මොකද කාලයක් තියෙනවා.
පරිසර බලධාරිනුත් මේ වගේ නිහඬයි. එතකොට මට හිතෙනවා මේ හැම දෙයක්ම මේ නීතිය නමලාද කියලා. මේ වෙනකොට අපිට පේනවා නීතිය නමලා තියෙන හැටි මොන ආකාරයෙන්ද කියන එක මුලසුනේ මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමත් දැන් අනාවැකිකාරයෙක් වෙලා තියෙනවා. එතුමා කියනවා ඊළඟ මාසෙ වෙනකොට මෙච්චරක් මන්ත්‍රීවරු හිරේ යනවා, ඒ අයට දෙන දඬුවම මෙහෙමයි කියලා. එහෙම නැත්නම් ජනාධිපතිතුමා ඒවා කියනවා. එහෙම නැත්නම් තිල්වින් සිල්ලවුන් නැහැ කියනවා. එතකොට රටේ ජනතාව අහනවා මෙහෙම මේවා වෙන්නේ කොහොමද කියලා. ජනතාව අතර මතයක් තියෙනවා මේක වෙන්න පුළුවන් ක්‍රම තුනකට. එක්කෝ වෙන්නේ ජනාධිපතිතුමා දෙන්න ඕනේ තීන්දුව විනිසුරුවන්ට කියනවා, එහෙම නැත්නම් දෙන තීන්දුව විනිසුරුව ජනාධිපතිතුමාට කලින් කියනවා, එහෙමත් නැත්නම් ප්‍රොමෝෂන් එක ගන්න මේ ආණ්ඩුවට ටිකක් සපෝට් එක දීලා ඉන්න වෙනවද කියන එක වගේ මිනිස්සු අතර මතයක් තියෙනවා. එහෙම වෙනකොට ජනතාව මේ අධිකරණයේ දීන ස්වාධිපත්‍ය පිළිබඳව තිබ්බ විශ්වාසය මේකින් නැති වෙලා යනවා. ඇත්තටම මේක හරි භයානකයි. ප්‍රොමෝෂන් එකක් කැරට් අලයක් විදිහට පෙන්නලා ඒ විදිහට තීන්දුව දෙන්න තැනකට ඇවිල්ලා තියෙනවයි කියලා ජනතාව අතර විශ්වාසයක් ගොඩනැගෙනවා නම් අධිකරණ පද්ධතිය තුළ මං හිතනවා ඒක ඛේදවාචකයක්. වැටත් නියරත් ගොයම කානම් වෙච්ච පාඩුව කාට පවසම් කියලා අපේ රටේ කතාවක් තියෙනවා. මෙන්න මෙවැනි තත්වයකට නම් මේ නීතිය යන්නේ. ඒ ගැන කනගාටුව මේ පාර්ලිමේන්තුවේ හැටියට අපි ප්‍රකාශ කරනවා. ඊළඟට මම කියන්න ඕනේ මේ නීතිය ඇතුළෙම අපි දැක්ක අනුරාධපුරයේ සිද්ධියේදී මං නංගම් වශයෙන් කියන්න කැමති නැහැ. නමුත් ඒ චූදිත ස්වාමින් වහන්සේව අත්අඩංගුවට ගන්න බැරි වෙනවා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නොහිටින්න. මම මේ වෙලාවේදී ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට මගේ ගෞරවය මේ වෙලාවේ පුද කරන්න ඕනේ. මොකද ඒ අයගේ තල්ලු කිරීමට තමයි පොලිසිය අර චූදිත ස්වාමින් වහන්සේ අත්අඩංගුවට ගත්තේ. මම අවසන් කරනවා. හැබැයි එහෙව් පොලිසිය අර ස්පාවල වැඩ කරන කාන්තාවෝ අරගෙන වීඩියෝ කරලා මාධ්‍යයේ ඉස්සරහා නිරාවරණය කරනවා. එතන මෙතන ප්‍රශ්නයක් තියෙනවා මන්ත්‍රීතුමනි. මේ කාන්තාව පාදල නීතියේ යටතේ තමයි මේ ගෙනත් දාන්නේ. එතකොට මේ කාන්තාව ගණිකා වෘත්තියේ යෙදුනා කියලා නම් මේ ගන්නේ මෙයත් එක්ක හිටපු අනිත් සේවාදායකයා. සිංහල භාෂාවෙන් කිව්වොත් මෙයත් එක්ක යහන්ගත වෙච්ච පිරිමියාකෝ. මෙතන නොසලකා හැරීමක් වෙනවද නැද්ද කොට්ටච්චි මන්ත්‍රීතුමිය? මේ කාන්තාව විතරක් කොහොමද මේ විදිහට අල්ලගෙන එන්නේ? මේවා ලියාපදිංචි වෙච්ච ස්පානං. මං අනිත් එක අහනවා මේවා වීඩියෝ කරන්නේ පොලිසියෙන්ද? එහෙම නැත්නම් පොලිසිය වීඩියෝ කරලා මාධ්‍යයට දෙනවද? එහෙම නැත්නම් පොලිසිය යනකොට මාධ්‍යයට කියලා එක්කන් ගිහින් වීඩියෝ කරනවද? මෙන්න මේ වගේ තත්ත්වයක් අද අසරණ වෙලා තියෙනවා. හැබැයි මම කියනවා අවසන් කරනවා, එක මීටරට ගැහෙනවා අපි කියලා මේ රටේ කාන්තාව ගත්තේ. මේ කාන්තාව මේ වගේ තැනට වැටිලා තියෙනවා නම් ඇයි කාන්තාව මේ තැනට වැටුනේ? ඒ අයව ආර්ථිකව සවිබල ගන්නවන්නේ මොන ආකාරයෙන්ද? මේ විදිහේ වැඩපිළිවෙළවල් සකසනවා මිසක මේ කාන්තාව එළියට ගෙනල්ලා මාධ්‍යයට නිරාවරණය කරලා ඒ අයට සමාජයේ ඉස්සරහට බැරියන්න තයි තත්ත්වයක් හදනවා නම් ඒක මහා ඛේදවාචකයක් කියලා මම මේ වෙලාවේ ප්‍රකාශ කරන. ස්තුතියි.